ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි සුපුරුදු විදිහට එමනම් ආරම්භ කරමු ලෝකයේ මේ වෙනකොට වඩාත්ම වැඩි වශයෙන් කතාබහට ලක්වන කාරණා පිළිබඳව කිටියෙන් සමාලෝචනය කෙරෙන්න. සුපුරුදු පරිදි අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාව. අමල් ආයුබෝවන්. අපි හැමදාමත්ම වගේ මේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට යම් බලපෑම් ඇති වෙනකොට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාදාම සිදු වෙනකොට ඒ පිළිබඳව මුලින්ම සාකච්ඡා කරනවා. අද තෙවැනි වූ තොරතුරක් අපිට වාර්තා වෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න කියලා. මොකක් තමයි මේ මතුවලා තියෙන තත්වය?
ඔව් දිලුක්ෂි, ඇත්තටම මේක දැන් මීට ගොඩක් කාලෙක ඉඳලා දිගින් දිගටම මතුවෙච්ච ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී මැඬලීමේ පනත තුළින් බොහෝ දෙනාගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කියන චෝදනාවක් එල්ලලා තිබුණා. ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකා අධිකරණවලට ඉදිරිපත් නොකර සෑහෙන පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසු වෙනවයි කියලා වාර්තා වෙනවා. මේ ත්‍රස්තවාදී මැඬලීමේ පනත යටතේ අත්අඩංගු ගත්ත උදවිය. ඉතින් යුරෝපා සංගමයත් ඒ ඉල්ලීමක් කළා තියෙනවා. මෙවැනි පනත් එක්ක සංශෝධනය කළා, එහෙම නැත්නම් ඒවට අලුත් අනපනක් ගේන්නයි කියලා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සමස්තයක් හැටියට මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ල පළ කරලා ශ්‍රී ලංකාවට බල කරන්න, ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරන්නයි කියලා මේ අලුත් යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ යෝජනාව තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දැනට යුරෝපා සංගමය තුළ ශ්‍රී ලංකාවට ලබා දෙන GSP+ කියන බදු සහනය ඉවත් කිරීමේ තර්ජනයක්. ඉතින් මෙතනදී යුරෝපා පාර්ලිමේන්තුව මේ යෝජනාව අති බහුතරයකින් සම්මත කරා. මන්ත්‍රීවරුන් 630කට අධික සංඛ්‍යාවක් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්න. මන්ත්‍රීවරු 15 දෙනෙක් පමණයි මේ යෝජනාවට විරුද්ධ වුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව පැත්තට, ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරේ මන්ත්‍රීවරු 15 දෙනෙක් පමණයි. මේ යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවේ තවත් සුවිශේෂ කාරණාවක් තමයි ඔවුන් ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙක්ගේ නම් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ශානි අබේසේකර, හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඔහුව මාස 10ක් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඔහු සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරලා තිබුණේ නැහැ. ඉතින් මෙතනදී යුරෝපා සංගමය කියලා තියෙනවා ඔහුට චෝදනා තියෙනවා නම් ඒවා ගොනු කරලා ඒ නීති වශයෙන් කටයුතු කරන්න. නමුත් මේ විදිහට අධිචෝදනා ලබා නොදී පුද්ගලයන් හිරභාරයේ තබා ගැනීම නුසුදුසුයි කියලා. ඒ එක්කම මානව හිමිකම් පිළිබඳ නීතිඥයෙක් වන විජාස් හිස්බුල්ලා සහ මුස්ලිම් ජාතික කවියෙක් හනාෆ් ජසීම් කියලා, ඔහුවත් දැනට අවුරුද්දකට වැඩි කාලයක් අත්අඩංගුවේ තබාගෙන තියෙනවා. ඉතින් මේ පුද්ගලයන් 3 දෙනාගේ නම් සඳහන් කරලා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ට විරුද්ධව එක්කෝ නීතිමයන් මගින් කටයුතු කරන්නට, එහෙම නැත්නම් ඔවුන්ව නිරපරාධේ දීර්ඝ කාලයක් තබාගෙන සිටීම නුසුදුසුයි කියන කාරණාවත් යුරෝපා පාර්ලිමේන්තුව මේ යෝජනාව තුළින් සම්මත කරගෙන තියෙනවා.
අපි පසුගිය සතියේ සිකුරාදා මේ වැඩසටහනෙන් හම්බ වෙනකොට G7 සමුළුව එදාට ආරම්භ වන්නට නියමිත වෙලා තිබුණේ. දවස් 3ක් මේ සමුළුව පැවැත්තුණා. සමුළුවෙන් අනතුරුවත් තවත් රාජනායකයන් විටින් විට හමු වෙලා සාකච්ඡා කළා. අපි මුලින්ම කරුණු දැනගනිමු අමල්, මේ G7 සමුළුවේදී විශේෂයෙන්ම අවධානයට ලක්වුණු කරුණු සහ තීන්දුව විදිහට අරගත්තේ මොන වගේ දේවල්ද කියලා.
මේකේ ඇත්තටම නිර්ලක්ෂී ඉතාම එක්තරා විදිහට අපිට සාර්ථක සමුළුවක් කියලා කියන්නට පුළුවන්. මොකද මේ G7 නායකයන් එකඟතාවයකට පැමිණියා. ඔවුන්ගේ රටවල්වල බහුජාතික සමාගම් වලින් අය කරන බදු ප්‍රමාණය අවම බදු ප්‍රමාණයක් අය කිරීමට මේ සියලුම රටවල් එකඟ වුණා. විශේෂයෙන්ම Google, Facebook වගේ ආයතන ඔවුන්ගේ මව් සමාගම ලියාපදිංචි කරනවා යම් රටක, ඒ රටේ බදු ප්‍රමාණය තමයි ඔවුන් ගෙවන්නේ. විශේෂයෙන්ම ඉතාමත්ම අඩු බදු ප්‍රමාණයක් තමයි ඔවුන් මෙතෙක් ගෙවලා තියෙන්නේ. ඉතින් එවැනි දේවල් වැළැක්වීම සඳහා සියලුම G7 රටවල් අවම වශයෙන් 15%ක බද්දක් විශාල බහුජාතික සමාගම් වලින් අය කරනවා කියලා තීන්දුවකට පැමිණියා. එතකොට මේ තුලින් මේ බහුජාතික සමාගම් විශේෂයෙන්ම මේ අපි කියන මේ ටෙක්නොලොජි කම්පනිස් Google, Facebook, Amazon වගේ සමාගම් වලට මෙතෙක් කල ඔවුන් ලැබපු ඒ බදු සහනය ලබා ගන්නට බැරි වෙනවා. ඒක පළවෙනි කාරණාව. ඊළඟට මෙතනදී මේ සමුළුවේදී ඔවුන් එකඟ වුණා අඩු ආදායම් ලබන රටවල් වලට යම්කිසි ආධාරයක් ලබා දෙන්න මෙතන බිල්ඩ් බැක් බෙටර් වර්ල්ඩ් කියලා අලුත් යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම දියුණු වෙන රටවල් වලට තමන්ගේ යටිතල පහසුකම් දියුණු කර ගැනීමට, විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වලා ආර්ථිකයන් පසුබැස්මට ලක් වෙලා තියෙන රටවල් වලට නැවතත් තමන්ගේ ඒ ආර්ථිකයන් ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම බටහිර රටවල් වල සහාය ඇතිව මේ විදිහට බිල් බැක් බෙටර් වර්ල්ඩ් කියන ඒ අලුත් ව්‍යාපෘති හඳුන්වලා දීලා තියෙනවා. මේ ඇත්තටම මේ ව්‍යාපෘතිය චීනයේ ඇති කරලා තියෙන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව්, එහෙම නැත්නම් මේ BRI කියලා චීනය දැනට පවත්වාගෙන යන යටිතල පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් අනෙකුත් රටවලට දෙන ආධාරවලට ඒකත් එක්ක තරඟකාරීව කටයුතු කරන්නට G7 සමුළුව එකඟ වෙලා තියෙනවා. ඊට අමතරව ලෝකයේ කාලගුණ විපර්යාස වෙනස් වීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට, ඒවා සම්බන්ධයෙන් එකමුතුව කටයුතු කරන්නට ඔවුන් තීන්දුව කළා තියෙනවා. තවත් මේ කොරෝනා වසංගතය පැත්තෙන් වඩාත්ම වැදගත් කාරණාව වෙන්නේ තුන්වන ලෝකයේ රටවල් වලට එන්නත් ලබා ගැනීමට අපහසුතාවයක් තියෙන රටවල් වලට ආධාරයක් හැටියට එන්නත් මාත්‍රා මිලියන 1000ක්, එහෙම නැත්නම් බිලියනයක් ලබා දීමටත් ඔවුන් එකඟ වෙලා තියෙනවා. මේ ලබා දෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මේ වසර අවසාන වෙනකොට ඒකෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නත්, ඉතුරු ප්‍රමාණය එන අවුරුද්දේ මුල් භාගයේ අවසාන වීමට කලින් ලබා දීමටත් තීන්දු කළා තියෙනවා. මේ එන්නත් වලින් මිලියන 500ක් විතර, ඒ කියන්නේ අඩකට වගේ ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයේ තනියම ලබා දෙන්නටත් එකඟ වෙලා තියෙනවා.
G7 සමුළුවෙන් පස්සේ ලෝකයේ බලවත් රාජ්‍ය දෙකක නායකයින් හමු වුණා ජිනීවාවලදී. ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ඒ වගේම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බොහෝ දෙනෙක් මේ සම්බන්ධව විශාල වශයෙන් කතා බහ කළා. මේ හමුව කොහොමද ලෝකයට වැදගත් වුණේ? ඔවුන් දෙදෙනාගේ හමුවෙන් පසුව දෙරට අතර තියෙන සුහදතාව සම්බන්ධව ගත්ත තීන්දුව තීරණ මොනවාදම?
මේ සමුළුව පටන් ගන්න කලින් නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේක සාර්ථකව අවසාන වෙයි කියලා. මොකද මේ ඇමරිකාවයි රුසියාවයි මේ වෙනකොට ඔවුන් අතර තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතාවය ඉතාමත්ම පහත් තත්වයකට වැටිලා දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ දෙරට අතර තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා ඉතාමත්ම දුර්වල තත්වයකට පත් වෙලා කියලා දෙපාර්ශ්වයෙන්ම සඳහන් කරලා තිබුණා. නමුත් මේ සමුළුවේ කිසි කෙනෙක් සුබ ප්‍රතිඵල බලාපොරොත්තු නොවිච්ච වටපිටාවක මේ රාජනායකයන් දෙදෙනාම තමන්ගේ සාකච්ඡාව යම්තරම් දුරකට ධනාත්මකව අවසාන වුණයි කියලා ප්‍රකාශයට පත් කරා. මෙතනදී ගිවිසුම් හෝ එකඟතාවයන් වලට දෙපාර්ශ්වයම පත් නොවුනන් දෙදෙනා එකිනෙකා සමග සාකච්ඡා කිරීමේදී අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කරගත්තයි කියලා බයිඩන් ජනාධිපතිවරයා, ඒ වගේම පුටින් ජනාධිපතිවරයා වෙන වෙනම පුවත්පත් සාකච්ඡා පවත්වමින් සඳහන් කළ තිබුණා. ඉතින් මෙතනදී ඇමරිකාව රුසියාවට චෝදනා එල්ල කරනවා ඇමරිකාවේ මැතිවරණ වලට ඇඟිලි ගැහුවයි කියලා, ඒකම ඇමරිකාවට සයිබර් ප්‍රහාර එල්ල කරනවා කියන චෝදනාව යොමු කළා. ඉතින් මේ අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයා ඒ චෝදනා ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් දෙපළ මින් ඉදිරියට ධනාත්මකව සාකච්ඡා පවත්වන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම මේ වෙනකොට දෙරට අතර එකිනෙකාගේ තානාපති කාර්යාලවල තානාපතිවරුන් එකිනෙකා ඉවත් කරගෙන තියෙනවා. නමුත් නැවතත් ඒ ඉහළම මට්ටමේ තානාපති සම්බන්ධතා ඇති කරන්නට ඔවුන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එවැනි එකඟතාවයන් ඉතාමත්ම සුබ දෙයක් හැටියට තමයි මෙතන හඳුන්වන්නේ. මොකද බොහෝ දෙනෙක් මේ සාකච්ඡාවෙන් කිසිම ප්‍රතිඵලයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු නොවිච්ච වටපිටාවක තමයි මේ තානාපති සම්බන්ධතාවල ඒ මට්ටම ඉහළ දැමීමට ඔවුන් එකඟ වෙලා තියෙනවා.
මේලකට අපි අවධානයට ලක් කරමු ඊශ්‍රායලය පිළිබඳව. අපි මීට කලිනුත් සාකච්ඡා කළාමල් මේ ඊශ්‍රායලයේ වසර 12ක වගේ කාලයක් තිස්සේ නායකයා බවට පත් වෙලා සිටින ජනාධිපති ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ බලයෙන් ඉවත්වන්නට සැකසෙමින් තියෙන පරිසරය පිළිබඳව විපක්ෂ සියල්ලම එකතු වෙලා සන්ධානයක් පිහිටවලා බහුතර බලය පිහිටුවා ගැනීම තුළින් වත්මන් අගමැතිවරයා පරාජයට පත් කිරීමේ සූදානමක් පිළිබඳව අපි කලින් සාකච්ඡා කළා. ඒ අතරම සිද්ධ වුණා මේ සතියේදී. දැන් මේ අලුතෙන් පිහිටවපු ආණ්ඩුව සහ වත්මන් අගමැතිවරයා සම්බන්ධව මොනවද අපිට ඊශ්‍රායල පැත්තෙන් තොරතුරු වාර්තා වන්නේ?
දිලුෂි, නෆ්තලි බෙනිට් අග්‍රාමාත්‍යවරයා දැන් ආණ්ඩුවක් පිහිටවලා, මේ ආණ්ඩුව ඔහුට තියෙන්නේ පාර්ලිමේන්තුවේ එක ආසනයක බහුතරයක් විතරයි. ඉතින් මේ ආණ්ඩුව කොතරම් දුරට ගෙනියයිද කියලා සැකයක් මතුවලා තියෙනවා. මොකද ඔහුට නොයෙකුත් පරස්පර විරෝධී අදහස් තියෙන පක්ෂවල සහාය ලබා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. මෙතනදී බෙනිට් අග්‍රාමාත්‍යවරයා අවුරුදු දෙකක කාලයකට පමණයි ඔහු බලයෙන් ඉන්නවයි කියලා කියන්නේ. ඊට පස්සේ අවුරුදු දෙකෙන් පස්සේ ඔහුගේ විදේශ අමාත්‍යවරයාට ඔහු අග්‍රාමාත්‍ය ධූරය පිරිනමන්න එකඟතාවයක් ඇති කරලා තියෙනවා මේ සන්ධානය. මේ සන්ධානය පිහිටවීමත් එක්කලා බෙන්ජමින් නෙටනියාහු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවුරුදු 10ක කාලය අවසාන වන ඔහු බොහෝ විට පලස්තීන සම්බන්ධයෙන් බොහොම දැඩි ස්ථාවරයක හිටියේ. දිගින් දිගටම පලස්තීන ගාසා ප්‍රදේශයේ ප්‍රහාර එල්ල කිරීමත් ඔහුගේ අනුගමනයට ඇතුව තමා සිද්ධ වුණේ. දැන් අලුත් ආණ්ඩුව පිහිටවුවට පස්සේ ඉදිරිලොක්ෂි ගාසා ප්‍රදේශයේ හමාස් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කරා ඒ ඔවුන්ගේ තියෙන සටන් විරාමය උල්ලංඝනය කරමින්. ඉතින් ඒකට ප්‍රතිප්‍රහාරයක් හැටියට අලුතෙන් පත්වෙච්ච ආණ්ඩුවට කරන්න සිද්ධ වෙච්ච පළමුවෙනිම කාරණාව තමයි අර සටන් විරාමය එක්තරා විදිහකට උල්ලංඝනය කරලා ගාසා තීරයේ ඒ හමාස් සංවිධානයට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරන්න. නමුත් මේ ප්‍රහාරය වැඩි වෙලා පැවතිච්ච එකක් නෙවෙයි. ඒකෙන් අපිට දැනගන්න තියෙන විදිහට කාටවත් තුවාල වෙලා එහෙම නැත්නම් ජීවිත හානි සිදු වෙලා නැහැ. නමුත් දේපළ හානි සිදු වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් ආණ්ඩුවටත් අර හමාස් සංවිධානය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට සිද්ධ වෙලා තියෙනවා.
තවත් බොහොම අපූර්ව කතාවක් චීනය පැත්තෙන් වාර්තා වෙනවා. චීනය දැන් කාලයක සිට මේ අභ්‍යවකාශ තරණයට ලක ලෑස් වෙමින් සිටින්නේ. විවිධ පියවර මේ සම්බන්ධව අරගෙන තියෙනවා. අපි මීට කලින් සාකච්ඡා කළේ පසුගිය වසරේදී ඔබට මතක ඇති මිනිසුන් රහිත යානාවක් සඳමත පතිත කරන්නට පවා චීනය සමත් වුණා. දැන් චීනය පැත්තෙන් මේ අභ්‍යවකාශ තරණය පිළිබඳව කතා බහ කරද්දී තවත් අලුත් තොරතුරු වාර්තා වෙමින් පවතින්නේ. මේ සතියේ සඳහා සුවිශේෂී කැමැති අමල් වැඩිදුර විස්තර දැනගන්නේ සම්බන්ධයෙන්.
ඔව් දිලුක්ෂි, දැන් ඊයේ වෙනකොට චීනය අජටාකාශයට යවුවා ඔවුන්ගේ අජටාකාශ ගාමින් තිදෙනෙක්. ගමනේ බලාපොරොත්තුව තමයි අභ්‍යවකාශයේ ඔවුන්ගේම පරීක්ෂණාගාරයක් පිහිටවීම. දැන් අපි දන්නවා මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියලා එකක් දැනට බටහිර රටවල් එකතු වෙලා පිහිටවල තියෙනවා. දැන් මේක දශක දෙකකට ආසන්න කාලයක් මේ විදිහට අජටාකාශයේ ඔවුන් ස්ථානයක් ඇති කරලා ඔවුන්ගේ පරීක්ෂණ සඳහා පාවිච්චි කරලා තියෙනවා. චීනයත් දැන් අලුතෙන් තමන්ගේම අජටාකාශයේ ඒ පරීක්ෂණාගාරයක් ආරම්භ කිරීමේ කටයුතු තමයි මේක දියත් කරලා තියෙන්නේ. ඉතින් මේක ඇතර චීනයේ අජටාකාශ තරණය සම්බන්ධයෙන් ගත්තු ඉතාමත්ම සුවිශේෂ පියවරක් බවට පත් වෙනවා. මොකද ඔවුන් තනියම මේ කටයුත්ත කරලා සාර්ථකව මේ ගගනගාමීන් තිදෙනා අජටාකාශයට යවලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රධානම කාර්ය වෙන්නේ තව කෙටි කාලයක් තුළදී ඔවුන්ගේ අජටාකාශයේ පිහිටවලා තියෙන ඒ මධ්‍යස්ථානය තවදුරටත් පුළුල් කිරීමයි. ඉතින් ඒ කටයුත්ත කිරීම සඳහා ගත්ත සුවිශේෂ පියවරක් හැටියට මේක හඳුන්වලා තියෙනවා. ඉතින් අනෙකුත් බටහිර රටවල් වලටත් වඩා ඉදිරියෙන් තාක්ෂණික පැත්තෙන් ඔවුන් ඉදිරියේ ඉන්නවයි කියලා විශ්වාස කරනවා. මොකද මීට කලින් ඇති කරපු ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක ගිය සතවර්ෂයේ තාක්ෂණයෙන් ආරම්භ කරපු එකක්. ඒකේ ජීවිත කාලය තව අවුරුදු 3කින් විතර අවසාන වෙන්නට නියමිතයි. නමුත් මේ චීනය අලුතෙන් අජටාකාශයේ දැන් තනමින් සිටින ඒ මධ්‍යස්ථානය තව අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ එක්කම මීට කලින් අජටාකාශයේ නොතිබිච්ච ප්‍රමාණය අති නවීන තාක්ෂණයෙන් මේක නිර්මාණය කළා කියලා කියනවා. ඉතින් චීනය දැන් අජටාකාශ තරණේ ඉතාමත්ම සුවිශේෂ ස්ථානයකට පැමිණලා තියෙනවා මේ කටයුත්තත් එක්කලා.
චීනය ගැන සඳහන් කරද්දි තවත් කාරණාවක් තියෙනවා. කෙටියෙන් හෝ ඒ පිළිබඳව තතුවිත්ති දැන ගැනීම වටිනවා. චීනයට ඇත්තලා තිබුණ හොංකොන් කලාපය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයත් සමගම බ්‍රිතාන්‍යයට යටත් කලාපයක් බවට පත් වුණා. නැවත එය 1997 වසරේදී චීනයට බාර දුන්නා. හැබැයි යම් නීතියකට යටත්ව හොංකොන් කලාපය ස්වාධීනව තීරණ ගැනීමේ බලය සහිත කලාපයක් ලෙසින් පාලනය පවත්වාගෙන යාමේ ඒ නිදහස ඔවුන්ට දෙනවා කියන තීරණයත් සමග. නමුත් චීනය යම් විශේෂ නීති විධි විධාන අරගෙන එමින් ඔවුන්ගේ මහා ආණ්ඩුවේ නීතියට යටත් කරන්නට කටයුතු කළා මේ හොංකොන් කලාපය. ඉතින් ඉන් අනතුරුව විශාල වශයෙන් උද්ඝෝෂණ ව්‍යාපාර හොංකොන් කලාපයේ ඇති වෙමින් ගියා. මේක තමයි දැන් මේ පසුබිම් තොරතුරු. තවදුරටත් මේ සම්බන්ධව ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වෙනවා. හොංකොන් වල ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති පත්‍රවල සේවය කරන මාධ්‍යවේදීන් සහ ඒ වගේම පුවත්පත් කතෘ මණ්ඩල සමාජිකයින් සම්බන්ධව චීනෙන් යම් බලපෑමක් ඇති වෙනවා කියලා. මේ තත්ත්වය මොකක්ද අමල්?
දිලුක්ෂි, ඊයේ උදේ හොංකොන් පොලිස් නිලධාරීන් 500කට විතර පිරිසක් හොංකොන් වල තියෙන ප්‍රධාන පුවත්පතකට කඩාවැදිලා එහි මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්තා. මේකෙදි ඉලක්ක කරගත්තේ ඇපල් ඩේලි කියන පුවත්පත. ඇපල් ඩේලි කියන පුවත්පත විශේෂයෙන්ම චීන බලධාරීන්ට එරෙහිව දිගින් දිගටම කටයුතු කරපු මාධ්‍ය ආයතනයක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. මේ වෙනකොටත් මේ ඇපල් ඩේලි පුවත්පතේ අයිතිකරු ජිමි ලායි දැනටමත් ඔහු හිරගත කරලා තියෙනවා චීන මහ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරයි කියලා. ඔවුන් ඒ පුවත්පතේ කතෘ මණ්ඩලයේ ප්‍රධාන කතෘ ඇතුළු තව 5 දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට ගත්තා කියලා තියෙනවා. ඔවුන්ගේ උපකරණ විශේෂයෙන්ම පරිගණක සහ ජංගම දුරකථන අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ එක්කම මේ පුවත්පතට අයත් බැංකු ගිණුම් ඔවුන් අත්විටවලා තියෙනවා. ඉතින් මේකත් අර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කොටස් වලට දිගින් දිගටම කරන ඒ බලපෑමක් හැටියට තමයි මේක අපිට හඳුන්වන්න පුළුවන්. මේ හොංකොං පාලන අධිකාරිය චීනයට පක්ෂපාත නැත්තම් චීනයේ එකඟතාවයේ ඇතිව තමයි ඔවුන් කටයුතු කරන්න. චීන බලධාරීන්ගේ බලපෑම මත තමයි හොංකොං පාලන අධිකාරිය අපල් ඩේවි පුවත්පතට විරුද්ධව මේ විදිහේ අලුත්ම පියවරක් අරගෙන තියෙනවා.
අපි සූතිවන්ත වෙනවාමල් මේ සතියේත් ලෝකේ තත්ත්වෙත් අපිට සමීප කිරීම පිළිබඳව. එහෙමනම් බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා යලිත් මේ විශේෂාංගෙන් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.